नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। यो चेवस्स सतं जीवे अपस्सं धम्ममुत्तमं एकाहं जीवितं सेयो पस्सतो धम्ममुत्तमं ते। සද්ධාවන්ත පින්වතුනි, හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සේවක සුබ සාධක සංගමේ මගින් සෑම මාසයකම පුරපසළොස්වක පොහෝ දිනයට සමගාමීව පවත්වනු ලබන ඇසිදිසි සදහම් සර ධර්ම දේශනා මාලාවේ 25 වැනි ධර්ම දේශනාවයි අද මේ පොසොන් පොහොය නිමිති කොටගෙන සිද්ධ කරන්නට සූදානම් වෙන්නේ. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ගරු ලේකම්තුමා ඇතුළු නිලධාරී මහත්මීන් සියලු දෙනා සම්බන්ධ කරගෙන ආයතනයේ සේවය කරන හැම දෙනාම සහභාගී කරවගෙන 25 වැනි වරටත් මේ අමාත්‍යාංශයේ මෙබඳු ධර්ම දේශනාවක් පොහොය නිමිති කොටගෙන සිද්ධ කිරීම අපි විශේෂයෙන්ම අගය කොට සලකනෝ. ඒ මොකද ධර්මය පුහුණු කිරීම අපි පෞද්ගලිකව සිද්ධ කරනෝ වගේම ආයතනික වශයෙන්, සමාජමය වශයෙන්, රටක් වශයෙන් මේ සෑම තැනකම අපිට ඒ ධර්මානුකූලව සිතන්න, පතන්න, කටයුතු කරන්න පුහුණු වීම වර්තමානයේ එහි අත්‍යවශ්‍ය බව වඩාත්ම මතු වෙලා පෙනෙන කාලය. පොසොන් පොහොය කියලා කියන්නේ විශේෂයෙන් ශ්‍රී ලංකාවාසී බෞද්ධයින්ට අනුස්මරණීය දිනයක් වෙන්නේ තථාගත ශ්‍රී සද්ධර්මය අපට ඉතාම නිවැරදි විදිහට මිහිඳු මහරහතන් වහන්සේගෙන් ඒ ධර්මය ලැබුණු දිනය. එතැන් පටන් ඒ වෙනකොටත් සිංහල ජාතිය ශිෂ්ට සම්පන්න මනුෂ්‍ය කොට්ටාසයක් හැටියට අනිත් බොහෝ ජන කොට්ටාසවලට වඩා නිවැරදිව හිතන්න, පතන්න, තීරණ ගන්න පුළුවන් මට්ටමේ බොහොම දියුණු මානසික මට්ටමක් ඇතුව හිටපු ජනතාවක්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ 3 වතාවක් ලක්දිවට වැඩම කරා. ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා මුලින්ම එමන්දු මේ දහම අවබෝධ කරගන්නට තරම් තියුණු බවක් තියනවද කියලා විමසන්නට තමයි දේවානම්පියතිස්ස රජුරුවන්ගෙන් අඹ පැනය සහ ඥාති පැනය විමසන්. ඉතින් එහිදී දෙන පිළිතුර අපි කොයි කවුරුත් අහලා තියෙනවා. ඒකේ වැදගත්ම කාරණේ තමයි විශේෂයෙන්ම සමස්තය ගැනත්, ඒ සමස්තය ගැන බලනකොට තමන් ගැන. දැන් සමහර කෙනෙකුට තමන් දිහා බලනකොට සමස්තය පේන්නේ නැතු යනවා. පුද්ගලිකව තමන්ගේ යහපත අභිවෘද්ධිය ගැන හිතනකොට ආයතනෙ පේන්නෙත් නැහැ, රට පේන්නෙත් නැහැ, සමාජය පේන්නෙත් නැහැ, ශාසනය පේන්නෙත් නැහැ. සමහරුන්ට ආයතනෙ ගැන, රට ගැන, සමාජය ගැන, ශාසනය ගැන හිතනකොට තමන්ව ගිලිහෙනවා. තමන්ව පේන්නේ නැතු යනවා. ඉතින් එහෙම වුණොත් මේ ප්‍රතිපදාව සමබරව පවත්වන්නට බැරි වෙනවා. අපිට තමන් ගැන සිහිපත් වෙනකොට සමස්තය සිහි වෙන්නටත් ඕනේ. සමස්තයේ එක පුරුකක් හැටියටයි තමන් කටයුතු කරන්නේ. ඒ සමස්ත ජාලයේ එක නියෝජනයක් තමයි තමන් විසින් කරන්නේ. ඒ වගේම අපිට සමස්තය දිහා බලනකොට ඒකේ තමන් පේනෙන්නටත් ඕනේ. තමන් දිහා බලනකොට ඒකත් එක්ක බැඳී පවතින සමස්තය පෙනෙන්නත් ඕනේ. මේ දෙපසම අපට සමබරව දකින්න පුළුවන් නම් තමයි ඒ තැනත්තා විචක්කු ඇස් දෙකක් ඇති කෙනෙක් හැටියට ධර්මයේ හඳුන්වන්නේ. ඉතින් සමාජයේ අපට හුඟක් වෙලාවට පෙනෙනවා හැම දෙයකදීම ධර්මය අසුරු කරන්නට ගියා වුණත් අවශේෂ කටයුතු වලදී වුණත් එහෙම හුඟක් වෙලාවට එක පැත්තකට තමයි අවධානය යොමු වෙන්නේ. මෙලව ගැන හිතනකොට පරලොව අමතක වෙනවා. පරලොව ගැන හිතනකොට මෙලව අමතක. නිවන ගැන හිතනකොට පැවැත්ම අමතක වෙනවා. පැවැත්ම ගැන හිතනකොට නිවනක් කියලා එහෙම සංඥාවක්වත් නැහැ. මේ විදිහට අසමතුලිත ගතියක් හුඟක් වෙලාවට මේ පතඥන මනසෙහි පවතිනවා. මිහිඳු මහ රහතන් වහන්සේ මුලින්ම පරීක්ෂා කරලා බලන්නේ මේ සිංහලයින්ට පුළුවන්කම තියනවද, එහෙම දෙපස්සම සමබරව දකින්නට පුළුවන් ශක්තියක් තියනවද. එතකොට ඒ කාරණේ තමයි අඹ පැනෙන් සහ ඥාති පැනෙන් මුලින්ම මතු කරගන්නේ. ඉතින් ඒ වෙනකොට හොඳ බුද්ධිමත්ව හිතන්නට පුළුවන්, සමබරව හිතන්නට පුළුවන්, සමබර චින්තනයක් තියෙන, මධ්‍යස්ථ චින්තනයක් තියෙන ජනකොට්ටාශයක් කියන බව හඳුනාගත්තට පස්සේ තමයි විචාර පූර්වකව යමක් තේරුම් ගන්නෙ කොහොමද කියන කාරණේ මුල් කොටගෙන රත්නත්‍රය හඳුනා ගැනීම පිළිබඳව හත්තිපදෝපම උපමාව හත්තිපද උපමාව දේශනා කරමින් චුල්ලහත්තිපදෝපම සූත්‍රය දේශනා කරා. ඉතින් එතැන් පටන් සිංහලයින්ට බුදුදහමේ ආභාෂයත් ඇතිව සිංහල බෞද්ධ සංස්කෘතිය නමින් අපට සංස්කෘතිය ගොඩනගන්න පුළුවන් වුණා. සංස්කෘතිය කියලා කියන්නේ යම්කිසි ජන කොට්ටාශයක හැසිරීම රටාව. ඒක යහපත් හෝ අයහපත් කියලා අපට වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ ජන කොට්ටාශවල හැසිරීම රටාව තමයි සංස්කෘතිය කියන්නේ. එතකොට යම් යම් මිනු අනුව මැනලා බලනකොට ඒ සංස්කෘතීන් වල හොඳ නරක ගති ලක්ෂණ තේන්නට පුළුවන්. එතකොට සිංහලයින්ටත් එහෙම සංස්කෘතියක් තිබුණා. එයට බුදුදහම පැමුණුනාට පස්සේ අපට හොඳ මිනුම් දණ්ඩක් ලැබුණා. හොඳ මිම්මක් ලැබුණා. කොහොමද අපේ පැවැත්ම, අපේ හැසිරීම අපි මොන සාධකවලට අනුවද මැන බලන්නට උනත්. එතකොට අපේ හැසිරීම වඩා උසස් වෙන්නේ, වඩා අර්ථ සම්පන්න වෙන්නේ මොන සාධකයේ මතද? අන්න ඒ හොඳ මිම්මක් අපට ලැබුණා බුදුදහමත් එක්කලා. ඉතින් එතෙන් පටන් තමයි සිංහල බෞද්ධ සංස්කෘතිය ලෝකයේ අනභිභවනීය සංස්කෘතියක් හැටියට පූජනීය මට්ටමට මේ සංස්කෘතිය ගොඩනගන්නට සියලු දෙනාගේ සම්භාවනාවට ගෞරවයට පාත්‍ර වෙන, ඒ වගේම සියලු දෙනාගේ ඇගයීමට ලක් වෙන උසස් ගුණාංගවලින් යුක්ත සංස්කෘතියක් හැටියට මේ සංස්කෘතිය නිර්මාණය වෙන්නේ බුදුදහම ආභාෂය ලැබුණු තැන ඉඳලා. ඉතින් ඒ දිනය තමයි පොසොන් පොහොය නිමිති කොටගෙන සිංහල බෞද්ධයන් හැටියට අපි විශේෂයෙන් අනුස්මරණය කරන්නේ. ඒ නිසා මේ දිනේ නිමිති කොටගෙන අපට ආපහු හැරිලා බලන්නට සුදුසුයි අපේ සංස්කෘතිය කෙබඳු මිනුම් දඬු මතද පවතින්නේ කියන කාරණේ. අන්න ඒ සඳහා යෝග්‍ය ගාථා ධර්මයක් තමයි අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝචේ වස්ස සතං ජීවේ අපස්සං ධම්මමුත්තම ඒකාහං ජීවිතං සෙයෝ පස්සතෝ ධම්මමුත්තම. ධම්මපදයේ සහස්ස වග්ගයේහි දැක්වෙන ගාථාව. මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා යම්කිසි කෙනෙකුට අවුරුදු 100ක් වැනි දීර්ඝ ආයු කාලයක් වින්දනය කරන්න පුළුවන් නම් අපි කවුරුත් සලකනවා ඒක බොහොම භාග්යක් හැටියට. නිරෝගීව දීර්ඝාසක් විඳින්න පුළුවන් නම් ඒක මිනිස්සෙකුට ලැබෙන ලොකු භාග්යක්. බුදුරජාණන් වහන්සේත් ඒක අනුමත කරනවා. නමුත් මේ ගාථාවෙන් තථාගතයන් වහන්සේ අවධාරණය කරනවා මිනිස්සෙක් හැටියට දිගු කලක් ජීවත් වෙච්ච පමණින් ඒ තනත්තගේ මිනිස් ජීවිතය අගය කරන්න යෝග්‍ය මිනුම් දණ්ඩක් නෙමෙයි. කොච්චර කාලයක් ජීවත් වෙනවද කියන එක, කොච්චර නිරෝගීව ඉන්නවද කියන එක, ඒක තමන්ට ලැබෙන එක්තරා වරප්‍රසාදයක් තමයි, භාග්යක් තමයි. නමුත් ඒකෙන් පුළුවන් කමක් නැහැ මනුෂ්‍ය ජීවිතයක අගය තීරණය කරන්න. එතකොට මෙතන ඉතාම වටිනා කරුණකට අපේ අවධානය යොමු කරන්නේ. මොකද සමාජයේ එක් එක් මිනුම් දඬු තියනවානේ මිනිස්සු මනින්න. දැනුගත්කමින් හැකියාවෙන් නිලයෙන් තනතුරු වලින් බල පුළුවන්කාරකම් වලින් මිල මුදල් වලින් නිරෝගීකමින් දීර්ඝායුෂයෙන් කුලයෙන් හැඩයෙන් රූපේ නොයෙක් දේවල් තියෙනවා. එතකොට ඒව නොයඳගත් කියනෝ නෙමෙයි. එහෙම එකම යම් වටිනාකමක් තියෙන්නට පුළුවන්. නමුත් අපි විශේෂයෙන් තේරුම් ගන්නට ඕන යමක වැදගත්කම යමක අර්ථය කොහොමද තීරණය කරන්නේ. දැන් අපි සරල උදාහරණයක් ගත්තොත් මේ කතා කරන මයික් එක ගත්තහම දැන් මේක අපි හිතමු රත්තරණින් හදනවා. මේ මයික් එක රත්තරණින් හැදුවයි කියලා මයික් එකක් හැටියට අර්ථවත් වෙන්නේ නැහැ. රත්තරන් වල ද්‍රව්‍යමය වටිනාකමක් එතකොට ඒකට ආරෝපණය වෙනවා. හැබැයි මයික් එකක් හැටියට මේක වටින්නේ කතා කළාම පැහැදිලිව ඒ හඬ ග්‍රහණය කරගෙන අවශ්‍ය උපකරණයෙන් නිකුත් කරන්නට කොයිතරම් මේ උපකරණය සංවේදීද, කොයිතරම් පැහැදිලිද, ඒ අදාළ කාර්ය කොච්චර දුරට කෙරෙනවද, ඒක තමයි මයික් එකේ අර්ථය. එතකොට අපි මේක රත්තරණින් හැදුවයි කියලා එය අර්ථවත් වෙන්නේ නැහැ. එතකොට යම්කිසි වටිනාකමක් එකතු වෙනවා. ඒක රිදීයෙන් හැදුවයි කියලා වටිනාකමක් එකතු වෙනවා. නමුත් එහි ප්‍රධාන අර්ථයට සහයක් ලැබෙන්නේ නැහැ. ඒකට අපි හිතමු මේක හැඬ කලයි කියලා, විචිත්‍ර කලයි කියලා, චිත්‍රෙන්දයි කියලා, මල්කම් ලියකම් කලයි කියලා, ඒක මොයෙක් විදිහෙන් සරසුවයි කියලා, වර්ණවත් කලයි කියලා, සුගන්ධවත් කලයි කියලා, ඒකේ මූලික අර්ථය මතුවෙන්නේ නැහැ. අපිට වැදගත් වෙන්නේ ඒක රත්තරන් වලින්ද, රිදී වලින්ද, යකඩ වලින්ද, ප්ලාස්ටික් වලින්ද කියන එක නෙමෙයි. ඒකෙන් කෙරෙන්න ඕන ප්‍රධාන කාර්ය කෙරෙනවා නම් එතන තමයි එහි පරමාර්ථය. අන්න ඒ වගේ තමයි මිනිස්සෙක් හැටියට ගත්තහම ඒ මිනිස්යාට කොච්චර දැනුගත්කම් තියද, හැකියාවන් තියද, බල පුළුවන්කාරකම් තියද, මොන විදිහේ තනතුරක්ද දරන්නේ, ඒ වගේම සුවසේ ජීවත් වෙනවද, නිරෝගීව ඉන්නවද, දිගු කලක් ජීවත් වෙනවද, මිල මුදල් තියනවද, හොඳ ඥාති පිරිසක් ඉන්නවද, හොඳ පවුල් පසුබිමක් තියනවද, රූප සම්පන්නිය කොහමද, ඒ හැම දෙයක්ම සමාජයේ ප්‍රයෝජනවත් වෙන වැදගත් වෙන සාධක. හැබැයි මනුෂ්‍යත්වය අර්ථවත් වෙන්නේ ඒකකින්වත් නෙමෙයි, කුමකින්ද, මනුෂ්‍ය මේ ජීවිතය හඳුන්වන්නේම මනුස්ස කියලා. ඇයිද? ඒක තමයි පරමාර්ථය. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දිගු කලක් ජීවත් වීම මත මනුස්ස ජීවිතයක අර්ථය තීරණය වෙන්නේ නැහැ. මනස කොයිතරම් උසස් වෙනවද, මනස කොයිතරම් ශක්තිමත් වෙනවද, මනස කොයිතරම් තීව්‍ර වෙනවද, ඒ ප්‍රමාණයත් එක්කයි අපේ ජීවිතයකට අර්ථයක් එකතු වෙන්නේ. මෙන්න මේ මිනුම් දන්න පාදක කොටගෙන තමයි එදා මිහිඳු මහරහතන් වහන්සේගෙන් අපට දහම ලැබිච්ච තැන් පටන් සිංහල බෞද්ධ සංස්කෘතිය ගොඩනැග, සංස්කෘතිය කියන එක කලින් කලට වෙනස් වෙනවා. ඒක අපට නිශ්චිත රාමුවක හැමදාම තියාගන්න බෑ. ඒක ඒ කාලෙට පැමිණෙන අවශ්‍යතා, ඒ වගේම ජන කණ්ඩායම් වල සිතුම් පැතුම්, ආකල්ප මේවත් එක්කලා විවිධ වෙනස්කම් වලට භාජන වෙනවා. අපි හිතනවා නම් සංස්කෘතිය හැමදාම එකම විදිහට තියෙන්න ඕන කියලා, එහෙම කරන්න බෑ. ඒක යාවත් කාලීන වෙනවා. ඒක නැවත නැවත අලුත් වෙනවා. ඒක තමයි ස්වභාවය. ඒක වරදක් නෙමෙයි. නමුත් අපි තේරුම් ගන්න ඕන ඒ අලුත් කරන්නේ වෙනස් කරන්නේ කවර පදනමක් මතද? ඒකයි වැදගත් වෙන්නේ. දෙයක් වෙනස් වීම වරදක් නෙමෙයි. වෙනස් කිරීම වරදකුත් නෙමෙයි. ඒ වෙනස් වෙන්නේ, වෙනස් කරන්නේ කවර පදනමක් මතද? කවර මිම්මක් මතද? මොකක්ද ඒක මනින මිම්ම? අන්න ඒකට පැහැදිලි මිනුම් දණ්ඩක් තියෙනවා නම්, පැහැදිලි දැක්මක් පරමාර්ථයක් ඇතුව නම් අපි වෙනස් කරන්නේ සියලු කල්හිම ඒ වෙනස්කම් අපට අගය කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා බෞද්ධ සංස්කෘතිය වුණත් වෙනස් වීම වරදක් නෙමෙයි කලින් කලට. නමුත් අපි මතක තියාගන්න ඕනේ එහෙම වෙනස් කරනවා නම්, වෙනස් වෙනවා නම් අපේ මිම්ම මොකක්ද? ඒ මිම්ම තමයි මනුෂ්‍යත්වය. ඒ මනුෂ්‍යත්වය ගිලිහෙන විදිහට, මනුෂ්‍යත්වය කෙලසෙන විදිහට, මනුෂ්‍යත්වය යටපත් වෙන විදිහට, මනුෂ්‍යත්වයට නිගරු වෙන හැටියට අපේ වෙනස්කම් හෝ සංවර්ධනයන් හෝ සිද්ධ වෙනවා නම් එතන අවසානයේ අපිට බෞද්ධ සංස්කෘතියක් ඉතිරි වෙන්නේ නැහැ. අපට අගය කරන්නට, ගරු කරන්නට දෙයක් අවසානයේ ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ගාථාවෙන් අපට අවබෝධාරණය කරනවා ජීවිතයක් පිළිබඳව මන බලනකොට ප්‍රධානම කාරණේ තමයි මනුෂ්‍ය මනස කොයිතරම් උසස්ද. ඒ නිසා තථාගතයන් වහන්සේ මෙහිදී දේශනා කරනවා යෝචේ වස්ස සතං ජීවේ අපස්සං ධම්මමුත්තම ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ ධම්මමුත්තම. යම්කිසි කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වුණත් මේ දහම නොදක ඊට වඩා වටිනවා. එක දවසක් හරි ධර්මය දකිමින් ජීවත් වෙන්නට පුළුවන්. මොකද්ද ධර්මය දකිනවා කියලා කියන්නේ? ධර්මය දකිනවා කියලා කියන්නේ ධර්මය දන්නවා කියන එකම නෙමෙයි. අපිට දේවල් දැනගන්න පුළුවන්. දැනගන්නවා කියලා කියන්නේ සුතමය ඥාන. අහලා කියවලා අපි අලුත් දැනුමක් එකතු කරගන්න. අපිට දැනුම වැඩි වෙනකොට එතනත් උගතෙක් වෙනවා. ඒ වගේම ඒ දැනුම අනිත් අයට નિවරදිව sannivedanaya කරන්න පුළුවන් නම් එතනත් ගුරුවරයෙක් වෙනවා, ආචාර්යවරයෙක්, මහාචාර්යවරයෙක් වෙනවා. ඒ සුතමය ඥානයත් එක්කලා. ඊට පස්සේ අපි දෙවෙනි පියවරටත් යන්නට ඕනේ චින්තාමය ඥාන. චින්තාමය ඥානය කියලා කියන්නේ දන්නා දේ ගැඹුරින් සිතා බලන. ඒ මෙතනදී අපි පරිස්සම් වෙන්නට ඕනේ සිතා බලනවා කියන එක අපට ඕන විදිහට හිතුවයි කියලා. චින්තාමය ඥානයක් ගොඩනැගෙන්නේ අපට ඕන විදිහට හිතන්නට ගියොත් උම්මත්තකයක් තමයි නිර්මාණය. චින්තාමය ඥානය කියලා කියන්නේ අපි යමක් ගැන හිතනවා නම් ඒ අදාළ ශාස්ත්‍රයට, අදාළ විෂයට, ඊට අදාළ මූල ධර්ම වලට අනුව ගැඹුරින් සිතා බලන්නට දක්ෂ වෙනවා. ඒ වගේම අපි බටහිර විද්‍යාව ගැන හිතනවා නම් විද්‍යාත්මක මූල ධර්ම වලට අනුව හිතනවා. අපි ජ්‍යොතිෂය ගැන හිතනවා නම් ජ්‍යොතිෂයේ මූලික සිද්ධාන්ත වලට අනුව හිතනවා. අපි ධර්ම ගැන හිතනවා නම් ධර්මයේ මූලික සිද්ධාන්ත වලට අනුව හිතනවා. අද වෙලා තියෙන්නේ අද හුඟක් දෙනා වෙන වෙන මානයන්ගෙන් වෙන වෙන දේවල් මනින්නට ගන්නවා. දැන් ඔන්න බුදුහාමුදුරුවෝ උපන්නේ ලංකාවේද ඉන්දියාවේද? මේක ඓතිහාසික කාරණයක්. ඒක ධර්මයට අදාළ කාරණයක් නෙමෙයි. දැන් ඒක ධර්මයෙන් මනින්නට යන. ඒක දැනගත්තොත් තමයි සෝවාන් වෙන්න පුළුවන්. ඒක දැනගත්තොත් තමයි රහත් වෙන්න පුළුවන්. ඒක දැනගත්තොත් තමයි නියම බෞද්ධයෙක් වෙන්නේ. ඒක දැන ගැනීම කියන එක ඓතිහාසික කාරණයක්. ඓතිහාසික වශයෙන් අපිට ඒකට සාධක මතු කරගන්න පුළුවන් නම් අපි හැමෝම කැමති බුදුහාමුදුරුවෝ ලංකාවේ උපන්නා කියන බව පිළිගන්නට. හැබැයි ඒක ධර්ම කාරණයක් නෙමෙයි. ඒක ඉතිහාස කාරණයක්. ඒක ගැන හිතන්න ඕන, කතා කරන්න ඕන, සාකච්ඡා කරන්න ඕන, සංවාද ගොඩනගන්න ඕන ඓතිහාසික මූලාශ්‍රයන්ට. අපි ධර්ම ගැන කතා කරනවා නම් ඒක ඉතිහාසයෙන්වත්, විද්‍යාවෙන්වත්, ගණිතයෙන්වත්, ජ්‍යොතිෂයෙන්වත් ඒක දිහා බලලා හරියන්නේ නැහැ. අපි ධර්ම පිළිබඳව චින්තාමය ඥානයක් ගොඩනගනවා නම් ධර්මයේ මූලික සිද්ධාන්ත වලට අනුව ඒ පිළිබඳව සිතන්න. මොනවද ධර්මයේ මූලික සිද්ධාන්ත? පටිච්ච සමුප්පාද, ත්‍රිලක්ෂණේ සහ චතුරාර්ය සත්‍ය. එච්චරයි. වෙන මහා ගොඩක් දේවල් නැහැ. බුදුරජාණන් වහන්සේ සමස්ත ධර්මයේ දේශනා කරන්නේ මූලික විශ්ව ධර්ම න්‍යාය මත. විශ්ව ධර්ම න්‍යාය තමයි පටිච්ච සමුප්පන්. හේතු ප්‍රත්‍යයන්ගෙන් දේවල් හට ගන්නවා කියන්නේ. ඒක බුදුහාමුදුරුවෝ හදපු දෙයක් නෙමෙයි. ඒක විශ්වයේ කවදත් පවතින දෙයක්. බුදුවරු දේශනා කළත් නොකළත්, බුදුවරු පහළ වුණත් නැත්තම් ඒ සනාතන ධර්මය විශ්වය තුල සියලු කල්හි विद्यමානයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මොකටද බුදුරු පහළ වෙන්නේ? බුදුරු පහළ වෙන්නේ මේ විශ්ව ධර්මතාවය ගැඹුරින් අවබෝධ කරගෙන ලොවට දේශනා කරන්නට සමත් කෙනෙක් වෙත්නම් ඒ කවුරු හෝ වේවා ඒ අය හඳුන්වනවා සම්මා සම්බුද්ධ. ඒ කෙනා කවුද කියන්නට අපට පුද්ගලයා උපන්නේ කොහෙද, නම මොකද්ද, ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. තමන් විසින් උත්සාහ කරලා මේ ලෝකේ යථාර්ථය අවබෝධ කරගෙන අනිත් අයට නිවැරදිව කියා දෙන්නට සමත් නම් අන්නේ උතුමන් තමයි හඳුන්වන්නේ සම්මා සම්බුද්ධ කියලා. කලින් කලට ඒ බඳු සම්මා සම්බුදුරු ලෝකේ පහළ වෙනවා. පහළ වෙලා අපට කියා දෙනවා ඒ හේතුඵල ධර්ම න්‍යාය තුල අපට සරලව තේරුම් ගන්න පුළුවන් කොටස් තියෙනවා. ඒ කියන්නේ පොල් ගෙඩියක් හිටවුවහම පොල් ගහක් හැදෙනවා, කොස් ඇටයක් හිටවුවහම කොස් ගහක් හැදෙනවා. ඒව අපට තේරෙනවා. ගින්දරෙන් පිලිස්සෙනවා, ජලයෙන් සිසිල් වෙනවා, ඒව අපට තේරෙනවා. මේ බීජ නියාම, ඍතු නියාම ආදී පිළිබඳව අපට භෞතික කාරණා බුදුවරු ඕන නැහැ. ඒව අපේ සාමාන්‍ය බුද්ධියට දැනුමට අපට වටහා ගන්න පුළුවන් අත්දැකීම් තුලින්. හැබැයි කම්ම නියාම, චිත්ත නියාම, ධම්ම නියාම වගේ ගැඹුරු කාරණා ඒවා සාමාන්‍ය පුද්ගලයාට විෂය වෙන්නේ නැහැ. ඉතාලම ගැඹුරුයි. ඒවා අධ්‍යයනය කරන්න දිගු කලක් වෙහෙසෙන්නට ඕන සසරේ. දීර්ඝ කාලයක් අධ්‍යයනය කරලා පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගෙන ඒ යථාර්ථය ලොවට දේශනා කළ හැකි කෙනෙක් වෙනවනම් ඒ සම්මා සම්බුදුවරු. නමුත් ඒක උන්වහන්සේලාගේ නිර්මාණයක් නෙමේ, ලෝකේ පවතින දේ. එනිසා කෙනෙකුට අකමැති නම් බුදුදහම පිළිගන්න ඉන්නටත් පුළුවන්. එම පිළිගන්නට ඕන කියලා කියන්නේ. හැබැයි අපි තේරුම් ගන්නට ඕන දේ තමයි නොපිළිගත්තයි කියලා ඒ යථාර්ථය වෙනස් වෙන්නේ නැහැ කියන එක. පුතේ ගින්දර අල්ලන්න එපා, ගින්දරෙන් පිළිස්සෙනවා කියලා අම්මා කිව්වහම, වැඩිහිටියා කිව්වහම පොඩි දරුවට ඕන නම් ඒක නොපිළිගෙන ඉන්නට පුළුවන්. ඒක දරුවගේ කාරණයක්. හැබැයි එහෙම නොපිළිගත්තයි කියලා ගින්දර නොපිළිස්සී තියෙන්නේ නැහැ. ඒක පිළිස්සෙන්නේ අම්මා කිව්ව නිසාත් නෙමෙයි. ඒක පිළිස්සෙන්නේ වැඩිහිටියා කිව්ව නිසාත් නෙමෙයි. ඒක තමයි ගින්නෙහි ස්වභාවය. ඉතින් වැඩිහිටියා ඒක අද්දකීම් තුලින් පෙන්වා දෙනවා, පිළිගන්න කෙනා අනුත් නැතුව ගින්න පරිහරණය කරන්න සමත් වෙනවා. එහෙම නැති අය පොළුස්සගෙන තමයි සමහර වෙලාවට ජීවිතේනොත් සමගන්නේ. ඒ නිසා බුදුදහම අනිවාර්යෙන් පිළිගත යුතුයි කියලා නියමයක් නැහැ. යමෙක් පිළිගන්නවා නම්, ඒ අනුව සිතනවා නම්, කල්පනා කරනවා නම්, තේරුම් ගන්නවා නම්, මේ ලෝකයේ දේවල් ක්‍රියාත්මක වෙන රටාව හරියට තේරුම් අරගෙන අනතුරු කරගන්නේ නැතිව තමන්ටත් අනුන්ටත් යහපතක් වෙන හැටියට ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඒ නිසා සම්මා සම්බුදුරුන්ගේ ධර්ම පදනම් වෙන්නේ කුමක් මතද? විශ්ව ධර්ම න්‍යාය වූ පටිච්ච සමුප්පාදේ මත. ඒ විශ්ව ධර්මය තුළ ප්‍රකට වෙන තව ලක්ෂණ තුනක් තමයි අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව. ඒවා අපි ආරෝපණය කරන දේවල් නෙමෙයි, එක එකනට පෙනෙන විදිහ නෙමෙයි. දැන් ලස්සන හැඩ, ඒව අපට එක එකනට පෙනෙන හැටි. සැප දුක කියලා අපි සංජානනය කරන දේවල් ඒ අපට දැනෙන හැටි. දැන් එක්කෙනෙක් සැපයි කියපු එක ඒතනත්තාම තව මොහොතක දුකයි කියන්න පුළුවන්. එක්කෙනෙක් දුකයි කියපු එක ඒතනත්තාව සින්න තව මොහොතක සැපයි කියන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට මේ ග්‍රීස්ම වේලාවක මේ විදුලි පංකාවක් ක්‍රියාත්මක කරන අපට ඒක සුවයක්. සිරිපාද ගිහින් ගැහි ගැහි ඉන්නකොට ඒ වගේ හුලඟක් හැමෝත් කොහමද? ඒක අපට පීඩා. ඊළඟට අපි හිතමු තමන් කන්නට කැමතිම මස් මාළු ව්‍යංජනයකට හොද්දට මිරිස් දාලා උයලා තියෙනවා. එතකොට සෙම සොටු ඇක්කිරෙනවා. ඒත් අපි ඒක රසයි කියලා තමයි අනුභව කරන්නේ. වෙනත් වෙලාවක මිරිස් කරලක් දිවට හැපුණොත් තොලේ ගෑවුනොත් ඉතින් ඊට පස්සේ කට හොදනවා, සීනි කනවා. ඒක මහා බරපතල පීඩා. එතකොට දැන් අර මස් මාළු වලට දාලා දිවේ තොලේ ගෑවිලා හොටු කඳුළු වැක්කෙනකොට නෑ, ඒක එතකොට පීඩාවක් නෙමෙයි, ඒක සුවය. දැන් මේ එක එක්කෙනා එකම කාරණේ එක එක අවස්ථාවල අත්දකින්නේ විටක දුකක් හැටියට, විටක සැපක් හැටියට. ඒවා ලෝක ධර්ම නෙමෙයි. ඒවා අපේ ඉන්ද්‍රයන්ට සංජානනය වෙන ආකාරය, ඒවා ඉන්ද්‍රයන්ගේ ස්වභාවය. අපට ඉන්ද්‍රිය හයක් තියෙනවානේ, චක්කුසෝත ඝාන ජීවහා කාය කියලා. භෞතික වශයෙන් පරිහරණය කළ හැකි ඉන්ද්‍රිය පහක් තියෙනවා. ඒ ඉන්ද්‍රියවල වෙනස්කම් වෙනකොටත් අපට සැප දුක් වෙන වෙන විදිහට දැනෙනවා. දැන් සෙනෙහ උස්සුනහම අපට මේ කැමැතිම කන්න කැමති දේවල් අප්‍රිය වෙනවා. එතකොට ප්‍රිය නෑ ඒවා. එතකොට කටුක දේවල්, ඇඹුල් රසද, මිරිස් රසද, ඒවා තමයි ප්‍රිය. ඒ මානසික ප්‍රශ්නයක්ම විතරක් නෙමෙයි ඒක. ඒක කයත් කාරණයක්. ඊළඟට සමහර දේවල් තියෙනවා අපි මනසින් ලස්සනයි, හැඩයිරුවයි, ඒවා කයට දැනෙන දේවල් නෙමෙයි, ඒවා අපි මනසින් තීරණය කරන දේවල්. මේ විදිහට අපි ඉන්ද්‍රියන්ගේ ස්වභාවය මත සමහර වෙලාවට දේවල් හොඳයි කියලා ගන්නවා, සමහර වෙලාවට නරකයි කියලා ගන්නවා. ඒ අපි දේවල් සංජානනය කරන විදිහ. බුදුරජාණන් වහන්සේ ලෝක ධර්මතා හැටියට පෙන්වන්නේ අපට හිතෙන හැටි, අපට දැනෙන හැටි නෙමෙයි, ඒ හේතුප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ධර්මවල අනිවාර්යෙන් ප්‍රකට වෙන ලක්ෂණ තුනක් තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. අනිත්‍ය කියලා කියන්නේ වහා බිඳී යන ගතිය, ඇති වුණු සැනින්ම බිඳී යන. දුක්ඛ කියලා කියන්නේ ඉපදීන් බිඳීන් දෙකෙන් නිරන්තරයෙන් පෙළෙනවා. අනාත්ම කියලා කියන්නේ ඉපදිලා බිඳිලා ගියාම එතනින් එහාට මොකක්වත් නැහැ. එතකොට මේ යථාර්ථය බුදුරජාණන් වහන්සේ හදපු එකක් නෙමේ, ලෝකේ පවතින ධර්මය. එතකොට බුදුවරු මුලින්ම දේශනා කරන්නේ විශ්ව ධර්ම න්‍යාය, පටිච්ච සමුප්පාදය සහ ත්‍රිලක්ෂණය. ඊළඟට බුදුවරු විසින් අලුතෙන් යමක් ලොවට හඳුන්වා දෙන. ඒ තමයි චතුරාර්ය සත්‍ය. අර විශ්ව ධර්ම න්‍යාය පාදක කොටගෙන ගැටලුවක් හඳුනාගන්නේ කොහොමද? ඒක හේතු හොයාගන්නේ කොහොමද? ඒක වෙනස් කරන්නේ කොහොමද? ඒ සඳහා කළ යුතු වැඩපිළිවෙල මොකක්ද කියලා ඒක බුදුවරු විසින් ලොවට හඳුන්වා දෙන දෙයක්. ඒක ලෝකයේ විද්‍යමාන වූ නිරන්තරයෙන් පවතින දෙයක් නෙමෙයි. ඒක අපි උත්සාහයෙන් කළ යුතු දෙයක්. එහෙනම් ලෝකයේ තුල අනිවාර්යෙන් පවතින ධර්මතා තියෙනවා. ඒ ධර්මතා තේරුම් අරගෙන තමන්ගේත් අනුන්ගේත් යහපත පිණිස අපි අනුගමනය කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා. ඒ සමස්ත ලෝකයේ ධර්මතාවය අපි හඳුන්වනවා ධර්මයයි කියලා. අපි අනුගමනය කළ යුතු වැඩපිළිවෙල හඳුන්වනවා ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මය හරියට දැනගන්න කෙනෙක් තමයි මනසින් උසස් කෙනෙක් හැටියට ජීවත් වෙන්නට සමත් වෙන්නේ. එතකොට මේ දැනගන්නකොට අපිට දෙපැත්තක් දැනගන්න වෙනවා. මොකද්ද? ධර්මය සහ ධර්මානුධර්ම ප්‍රතිපත්ති. මොකද්ද ධර්මය කිව්වේ? විශ්ව ධර්මතා. ඒකේ හොඳ නරක ඔක්කොම තියෙනවා. ධර්මයේ ගත්ත විශ්ව ධර්මයේ ගත්තන් පස්සේ ඒක හොඳ විතරක් නෙමෙයි. අපි හිතමු මිනිස්සෙක්ගේ බෙල්ල කපලා ඒ මිනිස්සේ අකුසල කර්මෙන් අපාගත වෙනවා. දැන් මොකද්ද එතන තියෙන්නේ? හේතුව සහ ඵලය. පටිච්ච සමුප්පාද ධර්මය. කම්ම නියම, චිත්ත නියම එතන ක්‍රියාත්මක වෙනවා. ඊළඟට තව කෙනෙක් මිනිස්සෙකුගේ ජීවිතය ආරක්ෂා කරලා සුගතිය උපදිනවා. දැන් මොකද්ද එතන තියෙන්නේ? හේතුව සහ ඵලය. කර්මය සහ කර්ම විපාක. ඒකත් පටිච්ච සමුප්පාද ධර්මය. හැබැයි මේ ධර්ම දෙකේ පැහැදිලි වෙනසක් තියෙනවා. එකක හේතුඵල හැසිරුණු රටාව තමන්ටත් අනුන්ටත් අනර්ථයක්, අනිකේ හේතුඵල හැසිරුණු රටාව තමන්ටත් අනුන්ටත් අර්ථයක්. ඒ නිසා සමස්ත විශ්ව ධර්මය බුදුවරු අපට දෙකට බෙදලා පෙන්නනවා. මොකක් කියලාද? සද්ධර්මය සහ අසද්ධර්මය. යම් විදිහකට හේතුඵල හැසිරුණකොට තමන්ටත් අනුන්ටත් අනර්ථයක් වෙනවා නම් ඒ හේතුඵල රටාව, ඒවත් හේතුඵලම තමයි. ඒවත් පටිච්ච සමුප්පාදයම තමයි. ඒවත් ත්‍රිලක්ෂණයට ඇතුළත් තමයි. හැබැයි ඒ විදිහට හේතුඵල හසුරුවනකොට තමන්ටත් අනුන්ටත් අනර්ථයක් නම් එය හඳුන්වනවා අසද්ධර්මයයි කියලා. යම් විදිහට හේතුඵල හසුරුවනකොට ඒ තමන්ටත් අනුන්ටත් අර්ථයක් නම් එය හඳුන්වනවා සද්ධර්මයයි. ඔන්නෝය සිද්ධාන්තයෙන් මත බුදුරුව අපට ප්‍රතිපත්ති ක්‍රමයක් නිර්මාණය කරනවා, යෝජනා කරනවා. කොහොමද? අසද්ධර්මයේ යටපත් කරලා සද්ධර්මය ඇසුරු කිරීමේ වැඩපිළිවෙල එය තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නේ. අපි දැන් ඇහුවොත් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් එක එක්කෙනා එක එක පිළිතුරු දෙන්නට පුළුවන්. පංසිල් රැකීම, ඊළඟට අටසිල් රැකීම, දන් දීම, දාන සීල භාවනා කියන මේ ප්‍රතිපදාවන් ඔහොම නොඑක් දේවල් කියන්නට පුළුවන්. ඒකක්වත් වැරදි නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ අපට සරලව දේශනා කරනවා ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නේ මොකක්ද කියලා. අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේදී න අත්තබ්භ්‍යාබාදාය සංවත්තති, න පරබ්භ්‍යාබාදාය සංවත්තති, න උභයබ්භ්‍යාබාදාය සංවත්තති. අපි යමක් කරනකොට, කියනකොට, සිතනකොට තමන්ට අනර්ථය පිණිස පවතින්නේ නැතිනම්, අනුන්ට අනර්ථය පිණිස පවතින්නේ නැතිනම්, දෙපසටම අනර්ථය පිණිස පවතින්නේ නැතිනම් ඒ වැඩපිළිවෙල තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. එතකොට ඒක භාවනා කරනවද, බුදුන් වඳිනවද, වැසිකිළිය හොදනවද, මිදුලතු ගානවද, බණ කියනවද, රාජකාරිය කරනවද, ව්‍යාපාර කරනවද, දේශපාලනය කරනවද, ඒක අදාළ නැහැ. කරන්නේ මොකද්ද, ඒක කරන්නේ කොහෙද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. වැදගත් වෙන්නේ ඒ කරන කියන සිතන රටාව මත තමන්ටත් අනුන්ටත් අනර්ථයක් වෙනවද නැද්ද? තමන්ටත් අනුන්ටත් අනර්ථයක් වෙනවද නැද්ද කියන කාරණේ තමයි වඩා වැදගත් වෙන්නේ. ඒ මත තමයි ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය බවට පත් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ මුලින්ම මේ මූලික ධර්ම න්‍යාය දැනගන්න ඕන. ඒ මත තමයි ඒ තනත්තාගේ manussත්වය, මනස උසස් වීම, මනස තීව්‍ර වීම කොතෙක්ද කියලා තීරණය වෙන්නේ. මොන වචන වලින් කිව්වා වුණත් අපිට කරන්න තියෙන ඇත්තටම වැඩ තුනයි. මොනවද වැඩ තුන? අපේ මනසේ මතුවෙන දුර්වලකම් හඳුනාගෙන ඒ දුර්වලකම් ඇතිවීමේ හේතු හඳුනාගෙන ටිකෙන් ටික ඒවා දුරු කරන්න අඩු කරන්න ක්‍රියාත්මක වී දෙවනි කාර්යය තමයි මනසේ ගොඩනැගෙන යහගුණ හඳුනාගෙන ඒ යහපත් ගුණාංග ඇතිවෙන හේතු හඳුනාගෙන නැවත නැවත ඒවා මතු කිරීම වැඩි දියුණු කිරීම තුන්වෙනි කාර්යය තමයි ලෝක ධර්මතා තේරුම් අරගෙන ඒවට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කිරීම දැන් අපි අර මුලින් කිව්වනේ දහම දකින්නවයි කියලා දහම දකින්නවා කියන කාරණයට එන්නට අපි මුලින්ම දහම අහලා දැනගන්නට ඕන ඊළඟට ඒ ගැන හිතලා කල්පනා කරලා තේරුම් ගන්නට ඕන ජීවිතේ අපි ඔය විදිහට පුහුණු කරන්නට ඕන දැන් අපි හුඟක් දෙනෙකුට ධර්මයේ පිළිබඳව යම්කිසි දැනුමක් තියෙනවා දහම් කරුණු අහලා තියෙනවා හිතලා කල්පනා කරලා තියෙනවා හැබැයි කරුණක් පැමිණෙනකොට එහි පිහිටා සිටීමේ දුෂ්කරතාවය තමයි බොහෝකොට අපි හැම කෙනෙකුටම පවතින්නේ. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් තරහ ගන්න එක සුදුසු නැහැ කියලා අපි දන්නවා. ඒක අකුසලයක්, ඒක දුර්ගුණයක් කියලා දන්නවා. ඒක ගැන හිතලත් තියෙනවා, කල්පනා කරලත් තියෙනවා. තරහ ගැනීමෙන් වළකින්නට ඕන කියලා අපි සමහර වෙලාවට අදිෂ්ඨාන කරගෙනත් තියෙනවා. හැබැයි අපි අකමැති දේවල් සිද්ධ වෙනකොට අපට නොදැනුවත්වම කෝපය තුලින් මතුවේ. එහෙමනම් පළවෙනි එක තමයි සුතමය ඥානය. අපි අහලා දැනගන්නට ඕනේ. දෙවෙනි කාරණය තමයි චින්තාමය ඥානය. අපි හිතලා තේරුම් ගන්නට ඕනේ. තුන්වෙනි පියවර තමයි භාවනාමය ඥානය. භාවනාමය ඥානය කිව්ව ගමන් අපි ගොඩක් දෙනෙකුට හිතට මතුවෙන්නේ අනිත් වැඩ නවත්තලා එක තැනක වාඩි වෙලා කකුල් දෙක නවාගෙන අතක් උඩ අතක් තියාගෙන කොන්ද කෙලින් තියාගෙන දැස පියාගෙන යම් අරමුණක හිත තියාගෙන කරන වැඩක්. එහෙම තමයි භාවනා කියනකොට බෞද්ධ අපට මතක් වෙන්නේ. ඒක වැරදි නැහැ. හැබැයි ඒ අපට මතක් වෙන්නේ භාවනාව නැමැති ඉරියව්ව. ඒ මතක් වෙන්නේ ඉරියව්. කකුල් දෙක නමාගෙන හිටියා වුණත් අතක් උඩ අතක් තියාගෙන කුඩ කෙලින් තියාගෙන යම්කිසි අරමුණක සිත පැවැත්වයි කියලා වැඩක් නැහැ. දුර්ගුණ දුරු වෙන්නේ නැතිනම් යහගුණ වැඩෙන්නේ නැතිනම් ලෝක ධර්මතා අවබෝධ වෙන්නේ නැතිනම් එතන කුසල භාවනාවක් සිද්ධ වෙන්නේ නැහැ. එමනම් වඩා වැදගත් වෙන්නේ ඉරියව්ව නෙමේ. ඉරියව්ව කොමක් උනත් කමක් නැහැ. අපට පුළුවන්ද අර අහලා තියෙන හිතලා තියෙන දහම් කරුණු පාදක කොටගෙන ඒ දන්නා දහම ප්‍රගුණ කරන්නට. එතකොට තරහ ගන්න එක හොඳ නැහැ කියලා අපි අහලා තියෙනවා, තරහ ගන්න එක හොඳ නැහැ කියලා අපි හිතලා තියෙනවා. කෝපය මතුවෙන අවස්ථාවේ මට පුළුවන් දේ දන්නා ධර්මයේ මත පිහිටන්න. දැන් කෝපය අපිට මතුවෙන්නේ අර විදිහට වෙනම වෙලාවක් වෙන් කරගෙන වාඩි වෙලා භාවනා කරනකොටද, එහෙම නැත්නම් මේ කාර්යාලයේ වැඩ කරනකොට මහජනයත් එක්කලා මුසු වෙලා කටයුතු කරනකොට තමන්ගේ පවුලේ අයත් එක්ක වැඩ කරනකොට සමාජයේ වැඩ කොයි වෙලාවටද අපිට ප්‍රායෝගිකව කෝපය මතුවේ? මහජනයත් එක්කලා එකතු වෙලා කටයුතු කරන. එහෙමනම් අන්න ඒ වෙලාව තමයි දුර්ගුණ දුරු කිරීමේ භාවනාව කළ යුතු අවස්ථාව. නමුත් අපි කරන්නේ ඒ වෙලාවට කෝප වෙලා හැඟීම් පාලනය කරගන්නට බැරුව ක්‍රියා කරනවා. ඊට පස්සේ දවසේ වෙනම වෙලාවක් වෙන් කරගෙන මම වෛර නොකරමි, සියලු සත්ත්වෝ වෛර නැත්තෝ වෙත්වා කියලා ආපහු සිතනවා. එතකොට ඒක සැබෑ ප්‍රායෝගික කාර්යයක් වෙන්නේ නැහැ. එතකොට අන්තිමේ බැලුවෙන් පස්සේ අපි භාවනාත් කරලා තියෙනවා. හැබැයි අපි මොකුත් වෙනසක් ඇති වෙලා නැහැ. භාවනා කරන්න නැහැ කියලා චෝදනා කරන්නත් බැහැ. වෙනම දවස වෙලාවක් වෙන් කරගෙන භාවනා කරනවා. පන්සලට ගියාම භාවනා ස්ථානට ගියාම භාවනා කරනවා. හැබැයි අර ප්‍රායෝගික ජීවිතේ ඇත්තටම ඒක මතුවෙනකොට අපි හුඟක් වෙලාවට ඒකේ යෙදෙනවද කියන එක තමයි වඩා වැදගත් වෙන්නේ. එතකොට දැන් අපේ මනසේ මතුවෙන කෝපය දුරු කරනවා කියලා දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් හාමුදුරනේ මිනිස්සුත් එක්ක වැඩ කරනකොට ආයතන පරිපාලනය කරනකොට ඉතින් කෝප නොවී කොහොමද වැඩ කරන්නේ? නෑ, ඒක සත්‍ය නෙමෙයි. අපි මහජනයත් එක්ක වැඩ කරනකොට ඒ අය පාලනය කරනකොට එතනට අවශ්‍ය පරිපාලනයට අවශ්‍ය විදිහට අපේ කය, වචන, සිත හසුරවන්න ඕන. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ අනිත් අය පාලනය කරන්න ගිහිල්ලා අපි වලට වැටෙන්න ඕන කියන එකනේ. එතකොට අනිත් අයට යහමඟ පෙන්වන්නට ගිහිල්ලා අනිත් අයට හොඳක් කරන්නට ගිහිල්ලා අපේ හිත දූෂ්‍ය කරගත්තොත් අත්තබ්බ්‍යාබාදාය සංවතති, තමන්ට අනර්ථය පිණිස පවතී. මගේ හිත රැකගන්නට ඕන නිසා මම ওই අනිත් අයට කෑ ගහන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒගොල්ලෝ ඕන දෙයක් කරගත්තොත් මම මගේ හිත පාලනය කරගන්නවා කියලා තමන්ගේ හිත පාලනය කරගන්න ගිහිල්ලා අවශ්‍ය රාජකාරිය නොකළොත් අපි එතන පරබ්බ්‍යාබාදාය සංවතති, අනුන්ට අනර්ථය පිණිස කටයුතු කරලා. දැන් මෞතියෝ දරුවෝ හදනකොට දරුවාගේ වරද දැකලා බැනවදින්නට ඕන තැන බැනවදින්නට ඕන, දඬුවම් කරන්න ඕන තැන දඬුවම් කරන්න ඕන, උපදෙස් දෙන්න ඕන තැන උපදෙස් දෙන්න, හොඳින් කියන්න ඕන තැන හොඳින් කියන්න ඕන. ඒක කරන්න ගිහිල්ලා දරුවා කරන වැරද්ද දැකලා අම්මා හෝ තාත්තා හෝ කුපිත වෙනවා නම් ඒක දරුවාගේ වැරද්දක් නෙමෙයි. දරුවා වරදක් කළ බව හැබැයි ඒ වරද නිසා මම කුපිත වීම දරුවාගේ වැරද්ද නෙමෙයි, ඒක මගේ දෝෂය. ඒ නිසා තමන්ගේ දෝෂය වෙනම හඳුනා ගන්නට ඕන, අනිත් කෙනාගේ වරද වෙනම හඳුනා ගන්න. අපි ආයතනයක කටයුතු කරනකොට, සමාජයේ කටයුතු කරනකොට, නිවසක කටයුතු කරනකොට අනිත් කෙනාගේ වැරද්ද අපට හදන්න පුළුවන් නම්, ඒක හදන්න උදව් කරන්න පුළුවන් නම් ඒක සත්භාවයෙන් කරන්න ඕන. හැබැයි අනිත් කෙනා වැරද්ද කරනවා කියලා මම ඒකට කුපිත වෙලා මම හිත නරක කරගන්න ඕන, ඒක අනුන්ගේ දෝෂයක් නෙමෙයි මගේම දෝෂයයි කියන බව මම තේරුම් අරගෙන ඒක වෙනම හදාගන්න. තමන්ගේ දෝෂය වෙනම හදාගන්න ඕන, අනුන්ගේ දෝෂය වෙනම හදාගන්නට උදව් කරන්නට. එහෙම නැති වුණොත් අවසානයේ අපි දරුවන් යහමඟ යවලා තියෙයි, අම්මා තාත්තා මනස විනාශ කරගෙන මනසින් පිරිහිලා තියෙයි. ආයතනයක වැඩ කරනකොට ආයතනයේ පිරිසකින් හොඳින් වැඩ ටික කරවගෙන ආයතනයේ ප්‍රශස්ත මට්ටමට අරගෙන තියෙයි, ආයතනයෙන් විශ්‍රාම ගන්නකොට අවුරුදු 25 30ක් වැඩ කරලා අන්තිමට Tamanට ඉතුරු වෙන්නේ කෝපය අධික, ද්වේෂය අධික, පාලනයක් නැති මනසක් තියෙන විනාශ වෙච්ච මනෝභාවයන් තියෙන චරිතයක් නම්, Tamanට Taman අහිමි වෙලා නම්, ඒ තැනත්තා නිවැරදි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තේරුම් අරගෙන කටයුතු කරපු කෙනෙක් කියලා කියන්නට බෑ. මට දවසක් මුණ ගැහුණා එක මහත්මේ. එතුමා කාලෙක ඉඳලා මට කිව්වා, ස්වාමීන් වහන්ස, අනේ මම බොහොම ධර්මයේ ඇසුරු කරන කෙනෙක්, බණ භාවනා කරන කෙනෙක්, ඔබ වහන්සේට දාන ටිකක් පූජා කරන්න කැමැත්තක් තියෙනවා, පුළුවන් නම් අපේ ගෙදරට වඩින්න කියලා. ඉතින් මම හා කිව්වට කොහොම හරි ඒක ටික ටික පහ වුණා. දවසක් හදිසිය කතා කරලා කිව්වා, ඔබ වහන්සේ කොළඹ වඩිනකොට හරි කමක් නැහැ, පුළුවන් නම් වඩින්න. අම්කෝ එහෙනම් හෙට මම කොළඹ එනවා, එහෙනම් දාන ටිකක් ලෑස්ති කරන්න. ඉතින් එතුමා රැකියාවෙනුත් නිවාඩු අරගෙන දානෙ බෑස්ති කරගෙන බලා හිටියා. ගෙදර වෙන කවුරුත් හිටියේ නැහැ, එතුමා විතරයි. මට දානෙ පූජා කරලා ළඟින් වාඩි වෙලා එතුමා පුහුණු කරන දහම් කරුණු ගැන කතා කළා. කතා කරනකොට එතුමා කිව්වා, හාමුදුරනේ මම ධර්මයේ පුහුණු කරනවා හරියට කැප වෙලා, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම ditte dittamattam bhavissati sute sutamattam bhavissati ඒ විදිහට තමයි මම ධර්මය පුහුණු කරන්නේ. ඒ කියන්නේ දැකපු දෙයට සීමා කරන්නේ. ඒක ඇතුළට ගත්තොත් තමයි උපාදාන වෙලා එතනින් භව, ජාති, ජරා, මරණ මේ සසර පැවැත්ම තිරණය. අසුදේට සීමා කරා. ඉතින් මේ කාරණා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ දාරුචීලිය වැනි මහා ප්‍රඥයින්ට. ඒක අසු සැනින් ඒ මොහොතේම එය අවබෝධ කරගෙන කෙලෙස් නසන්නට සමත් වුණා දාරුචීලිය හාමුදුරුවෝ වගේ. ඉතින් මෙච්චර ගැඹුරු දහමක් ගිහියෙක් හැටියට ඔබතුමා පුහුණු කරනවා නම් ඒක හරි විශිෂ්ටයි කියලා මම ඒක අගය කළා. අගය කරනකොට එතුමා කිව්වා, හම්බුනේ මම ඔෆිස් එකේ වැඩ කරන්නේත් එහෙම තමයි. එතකොට මම කිව්වා, හැබැයි ඔෆිස් එකේ එහෙම වැඩ කළොත් ඒක ඔබතුමාට කොඩි විනයක් වෙන්න බැරි කමක් නැහැ කියලා මම කිව්වා. එතකොට එතුමා ටිකක් කලබල වෙලා ඇහුවා, "ඇයි හම්බුනේ එහෙම කියන්නේ?" මම ඇහුවා, "ඔබතුමා ආයතනයේ දරන නිලය මොකක්ද?" එතකොට කිව්වා, "මං හවල් තනතුරේ ඉන්නේ. මං හව ඔබතුමා යටතේ කී දෙනෙක් වැඩ කරන? මෙච්චර පිරිසක් වැඩ කරන." මං කිව්වා, "එතකොට ඔබතුමාට ඒ තනතුර දීලා ඒකට ගැළපෙන පඩියක් ගෙවන්නේ දැකපු දේට සීමා කරලා, අහපු දේට සීමා කරලා ඉන්නට නෙමෙයි. ආයතනයේ පරමාර්ථ හඳුනාගෙන ඒ පරමාර්ථයට සමීප වෙන්නට අර තමන් යටතේ ඉන්න පිරිස හසුරුවලා තන්ට නායකත්වය දෙන්නටයි තමන් නිලයෙන් උසස් කරලා යමන් තමන්ට යම් කිසි තනතුරක් දෙන්නේ. එතකොට එතනට ගිහිල්ලා දැකපු දේට සීමා කරනවා, අහපු දේට සීමා කරනවා කියලා ඉන්න ගියොත් එහෙම මුළු ආයතනෙම බංකොලොත් වෙනවා. මම කිව්වා මම වගේ කෙනෙක් නම් ඔය ආයතනේ ඉන්නේ මාස 3ක් නෙමෙයි අවුරුදු 3කට හරි පඩ දීලා ඔබතුමා වැනි අය ආයතනේ නිරපා හරිනවා. මම කිව්වා. එතකොට එතුමා කිව්වා හාමුදුරුව කියන කතාව ඇත්ත කියලා හිතනවා. මොකද දැන් ආයතනේ සියලුම ප්‍රශ්න මගේ කරට ඇවිත් තියෙන්නේ, මම හොයන්නේ බලන්නේ. මොකක්ද එතුමාට වැරදිලා තියෙන්නේ? දිත්තේ දිත්තමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති කියන එක බුදුහාමුදුරුව දෙසූ දහම් කරුණා. දැන් ඒ දහම් කාරණේ පුහුණු කරන්න ගිහිල්ලා එතුමා බරපතල අර්බුදයකටපත් වෙලා. ඇයි මේ? එහෙනම් දහම පුහුණු කරනකොට එහෙම අර්බුදයටපත් වෙනවද? දහම් පුහුණු කරනකොට පිස්සු හැදෙනවද? දහම භවනා කරන්න ගියාම ගිහි ජීවිතේ කඩාකප්පල් වෙනවද? විවාහ සංස්ථාව දෙදරා යනවද? එතකොට මේ මනුස්සයන් ඇත්තට නැති වෙනවද දහම ඇසුරු කළාම? නෑ, ඒක නෙමෙයි. ඒ තියෙන්නේ ඒ දහම් කරුණ සුදුසු තැනට සුදුසු ප්‍රමාණයෙන් ගලපා ගන්නට දක්ෂ නැතිකම. මනස පුහුණු කරන්නට දෙසූ දහම ආයතන පරිපාලනයට යොදාගෙන. ආයතන පරිපාලනය කියන්නේ වෙනම කාරණයක්, මනස පුහුණු කිරීම වෙනම කාරණයක්. මේ දෙකේ වෙනස හඳුනගන්නයි මම මේ කිව්වේ. දරුවා වරදක් කරනවා නම් දරුවා වරදින් මුදව ගන්නට දඬුවම් කරන්න ඕනද, එහෙම නැත්නම් අවවාද කරන්න ඕනද, එහෙම නැත්නම් හිතවත්ව කරුණු කියා දෙන්න ඕනද? ඒක වෙනම කාරණා. ඒ දරුවා කරන කාර්යෙන් මගේ මනස කුපිත වෙනවා නම් මගේ මනස පාලනය කර ගැනීම, සංසුන් කර ගැනීම වෙනම කාරණා. එතකොට මගේ මනස හදා ගන්න ඕනේ. දැන් ওই දරුවගේ වරද්ද ගැන බලන්න ගියොත්, එයාගේ වරදට උපදෙස් දෙන්න ගියොත් මට කෝපය මතුවෙනවා. එතකොට මගේ මනස විනාශ වෙනවා කියලා තමන්ගේ හිත හදා ගන්න ඕන කියලා හිතාගෙන දරුවා ගැන නොබලා හිටියොත් සමාජය විනාශ වෙනවා. දරු පරපුර නොමග යනවා. දරුවා හදා ගන්න ඕන කියලා අපි කුපිත වෙලා ආවේගකාරී වෙලා දරුවට උපදෙස් දෙන්න ගිහිල්ලා මගේ මනස විනාශ කරගත්තොත් දරුවා කොහොම හරි යහමගෙයි තමන් විනාශ වෙලා තියෙන්නේ. සද්ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි කියලා කියන්නේ න අත්තබ්බ්‍යාබාදාය සංවත්තති න පරබ්බ්‍යාබාදාය සංවත්තති. මේක මධ්‍යම ප්‍රතිපදාවයි කියලා හඳුන්වන්නේ. මේ ප්‍රතිපත්ති ක්‍රමය තුළ තමන්ට අනර්ථයක් වෙන්නට බෑ. තමන්ට අනර්ථයක් වෙනවා නම් ඒක නිවැරදි ප්‍රතිපත්තිය නෙමෙයි. අනුන්ට අනර්ථයක් වෙන්නට බෑ. අනුන්ට අනර්ථයක් වෙනවා නම් ඒක නිවැරදි ප්‍රතිපත්තිය නෙමෙයි. හැබැයි අපි පරිස්සමින් තේරුම් ගන්නට ඕන මේ ආත්ම අර්ථය පර අර්ථය කියන්නේ කොමක්ද කියලා. අද සමාජයේ ගාක් කතා කරන දෙයක් නේ ආත්මාර්ථකාමී වෙන්න එපා පරාර්ථකාමී වෙන්නට කියලා. බුදුහාමුදුරුව කොතනකවත් එහෙම දේශනා කරලා නැහැ. බුදුහාමුදුරුව දේශනා කරන්නේ කොච්චර ලොකු පරාර්ථයක් වෙනුවෙන්වත් ආත්මාර්ථය නම් නැති කරගන්න. ඒකයි බුද්ධ දේශනාව. අත්තදත්තම් පරත්තේන බහුනාපින හාපය. කොච්චර ලොකු පරාර්ථයක් වෙනුවෙන්වත් ආත්මාර්ථය නැති කරගන්න එපා. හැබැයි ඊළඟ ගාථා පදේ වටිනම කාරණේ කියන්නේ අත්තදත්ත මභිඤ්ඤාය සදත්ත පසුතෝසිය. හැබැයි මේ ආත්මාර්ථය වෙනුවෙන් කටයුතු කරනකොට පරිස්සමින් තේරුම් ගන්න කුමක්ද ආත්මාර්ථය කියන්නේ කියලා. අද ආත්මార్థය කියන එක බොහොම හීන පහත් ක්‍රියාවක් හැටියට හඳුනාගන්නේ ඇයි? අද තියෙන්නේ මිනිස්සු ළඟ ආත්ම අර්ථකාමීත්වය නෙමේ ආත්ම ලාභකාමීත්වය. ආත්ම ලාභයයි කැමති වෙන්නේ. මම, මට, මගේ, මගේ සුවය, මගේ පහසුව, එතන මගේ සතුට, මගේ සුවය, මගේ පහසුව, මගේ සතුට, ඒ සඳහා ධනය, බලය, නිලය සියල්ලක්ම ඒ සඳහා පරිහරණය කරන්න වෑයම් කරන. අනුන්ට මොනවා වුණත් කමක් නැහැ. පවුලේ අනිත් අයට මොනවා වෙනවද? ආයතනයේ අනිත් අයට මොනවා වෙනවද? රටේ අනිත් අයට මොනවා? ඒක අදාළ නැහැ. මගේ වැඩේ කෙරෙන්නට ඕන. එතන තියෙන්නේ ආත්ම අර්ථකාමීත්වය නෙමෙයි. එතන තියෙන්නේ මොකද්ද? ආත්ම ලාභයයි කැමති වෙන්නේ. ආත්ම ලාභයෙන් අර්ථයක් වෙනවා කියලා නියමයක් නැහැ පින්නතුල. එහෙම අර්ථයක් වෙනවා නම් දේවදත්ත හැමදුරන්ට කොච්චර අර්ථයක් වෙනවා? උත්පත්තියෙන්ම රජ පවුලක උපන්. ඊට පස්සේ රාජරාජ මහා මාත්‍යවරුන්ගේ ඇසුර ලැබුණා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේගේ ඥාතිත්වය ලැබුවා. මහණ උනේ බුදුහාමුදුරුවෝ ළඟ. බුදුරජාණන් වහන්සේ නැමැති මහා කල්යාණ මිත්‍රය ඇසුරු කරමින් දහම් මහන්න ලැබුණා. එක පන්සලේ ජීවත් වුණා. ඊළඟට ධානා ලැබුවා, අභිඥා ලැබුවා. මහා පරිවාරයක් ලැබුවා. සම්පත් ලැබුවා. දැන් ඒ ලැබීමෙන් යහපතක් වෙනවා නම් දේවදත්ත හාමුදුරන්ට මහා යහපතක් වෙන්න ඕනේ. ඇයිද යහපතක් නොවුනේ? ඒ ලැබිච්ච දේ තමන්ටත් අනුන්ටත් වැඩදායක විදිහට පාවිච්චි කරන්නට දක්ෂ වුනේ නැහැ. එහෙමනම් රටක වුණත් මිනිස්සු ප්‍රපාතයට ඇදගෙන වැටෙන්නේ දේවල් නැතිකම නිසාම නෙමෙයි. ඒ තියෙන දේ නිවැරදිව පාවිච්චි කරන්නට දක්ෂ නොවීම, පාවිච්චි කරන්නට නිවැරදි දැක්මක් නැතිකම තමන්ගෙත් අනුන්ගෙත් යහපත වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආත්ම ලාභය සැලසිච්ච පමණට ඒ ආත්ම අර්ථය නොවේ. ඒ නිසා හරියට ආත්ම අර්ථය හඳුනා ගන්න. මොකද්ද ආත්ම අර්ථය? අපි මුලින් මේකයි පැහැදිලි කළේ, මේ මයික් එකේ අර්ථය කුමක්ද කියලා හඳුනාගත්තොත් විතරයි අපිට ඒක වැඩි දියුණු කරන්න පුළුවන්. මේක රත්තරන්ින් හැදුවා, රිදියෙන් හැදුවා කියලා ඒකේ අර්ථය වැඩි වෙන්නේ. ඒකේ අර්ථය තමයි හඬ පැහැදිලිව හඳුනාගෙන සංනිවේදනය කරන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒ අදාළ උපකරණයෙන් නිකුත් කරන්නට පුළුවන් තීව්‍රතාවය. එතකොට ඒක මේක රත්තරන්ින් රිදියෙන් හැදුවා කියලා ඒ තීව්‍රතාවය වැඩි වෙන්නේ නැහැ. එහෙමනම් ඒ තීව්‍රතාවයට බාධා වෙන කරුණු අඩු කරලා ඒ තීව්‍රතාවයේ වැඩි වෙන කාරණා මතු කරන්න පුළුවන් නම් තමයි මයික් එකක් හැටියට මේක අර්ථවත් වෙන්නේ. අන්න ඒ වගේ මනුෂ්‍ය ජීවිතය අර්ථවත් වෙන්නේ, මනුෂ්‍ය ජීවිතයේ පරමාර්ථය වෙන්නේ ධනය, බලය, නිලය, තනතුරු, ඒවා පැවැත්ම සඳහා උපකාරක වෙන කාරණා. මනුෂ්‍ය ජීවිතයේ අර්ථය කුමක්ද? මනුෂ්‍ය. එහෙමනම් අපි දක්ෂ වෙන්නට ඕන ආත්ම අර්ථය කියලා කියන්නේ කුමක්ද? මනුෂ්‍ය. මනසේ උසස් බව රැකගන්නට අපි කරන කියන සිතන දේවල් තුල දුරුක් වැඩි වෙනවා නම් අපේ මනසේ උසස් බව පිරිහිලා, අපි කරන වැඩවලින් අපේ යහගුණ කෙලසෙනවා නම් අපේ මනසකම පිරිහිලා, අපි කරන වැඩවලදී ප්‍රඥාව මොට වෙලා අපි හැඟීම් බර වෙලා ආවේගශීලීව ක්‍රියා කරනවා නම් ඒ තැනත්තාගේ ආත්ම අර්ථය කෙලසිලා. එහෙනම් අපි දක්ෂ වෙන්නට ඕන කටයුතු කරනකොට, ඒක තමන්ගේ කාර්යයක් වුණත්, අනුන්ගේ කාර්යයක් වුණත්, රාජකාරියක් වුණත්, පුද්ගලික කාර්යයක් වුණත්, ඒ කරන කටයුත්තේදී ආත්ම අර්ථය නොකෙලසා ගන්න. එතකොට ආත්ම අර්ථය නොකෙලසාගෙන කටයුතු කරන්න නම් ඒ කරන කියන දේවල් තුල අපි දක්ෂ වෙන්න ඕන දුර්ගුණ මතු කරගන්න, යහගුණ විනාශ කරගන්න නැතුව, ප්‍රඥාව මොට කරගන්න නැතුව කටයුතු කරන්නට අපි දක්ෂ වෙන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පර අර්ථය. අපි චර හොඳ අදහසින් කළා වුණත් අනුන්ට අනර්ථයක් සිද්ධ වෙනවා නම් ඒකත් හොඳ වැඩ පිළිවෙලක් නෙමෙයි. ඒකත් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය නෙමෙයි. ඒ කියන්නේ දැන් සමහර කෙනෙක් කල්පනා කරනවානේ, චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන. ඉතින් මම හොඳ අදහසින් කළේ, ඒගොල්ලෝ එක වරද්දගත්තට මට කරන්න දෙයක් නැහැ. එහෙම ගැලවෙන්නට එහෙම අත පිහදා ගන්න බෑ බුදුදහමට. මොකද චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා බුදුරජාණන් වහන්සේ නිබ්බේධික සූත්‍රයේදී දේශනා කරනවා. ඒ බුදුරජාණන් වහන්සේම තමයි අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේදී දේශනා කරන්නේ, තමන්ටත් අනර්ථයක් නොවි, අනුන්ටත් අනර්ථයක් නොවි කටයුතු කරනවා. එතකොට චේතනාව නිවැරදි වෙන්න ඕනේ. ඒක තමයි කර්ණයට බලපාන්නේ. හැබැයි චේතනාව නිවැරදි වෙනවා වගේම අපි ඒ යහපත් චේතනාවෙන් කර ක්‍රියාවෙන් අනුන්ට හොදක්ද විනාශයක්ද සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් ඉතින් අපිට පුළුවන් නේ පන්සලේ චෛත්‍ය හදන්න හොඳ අදහසක් ඇති කරගෙන ඒ වෙනුවෙන් හොරකම් කරන්න පුළුවන්. ඉතින් පන්සලේ චෛත්‍ය හදන්න අදහස හොඳයි. නමුත් ඒ වෙනුවෙන් අනර්ථයක් කරන්න අපිට ඉඩක් නැහැ. යහපත් චේතනාව උනාට ඒ වෙනුවෙන් ලොවට අනර්ථයක් කරන්නට ක්‍රියාත්මක වෙනවා නම්, එහෙම නැත්නම් අනර්ථයක් වෙනවද නැද්ද කියලා නොසලකා කටයුතු කරනවා නම් ඒක යහපත් දැක්මක් නෙමෙයි, ඒක ධර්මානුධර්ම ප්‍රතිපත්තිය නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සත්‍ය උනන් ප්‍රකාශ කරන්නට එපා ලොවට අනර්ථයක් වෙනවා. සත්‍ය උනත් ප්‍රකාශ කළ යුත්තේ අර්ථය පිණිස. අපි ඇත්ත කිව යුත්තේ මිනිසුන් කාකොටා වට්ටන්න විනාශ කරන්නට නෙමෙයි. දැන් අපි මාධ්‍ය පාවිච්චි කරනකොට උනත් අපි තමයි මුලින්ම ඇත්ත කිව්වේ. අපි තමයි ඇත්ත හොයාගත්තේ. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. ඇත්ත හොයාගත්තද ඇත්ත කිව්වද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒක සොයාගෙන ප්‍රකාශ කිරීම තුළින් ලෝකෙට කෙබඳු අර්ථයක්ද සිද්ධ වෙන්නේ. ඒකෙන් අපට නිනව්වක් නැතිනම් එතන මහා විනාශයක් වෙන්න පුළුවන්. අපි හිතමු දැන් කෙනෙක් මගෙත් එක්කලා ඇවිදින් කියනවා, ඔන්න අහවලා මෙහෙමයි මෙහෙමයි කියලා අනිත් කෙනාගේ දෝෂයක් කියනවා. කිව්වෙන් පස්සේ චෝදනාවට ලක් වෙච්ච කෙනා මගෙන් ඇවිත් අහනවා, අනේ මොනවද මගේ ගැන කිව්වේ? ඉතින් මං කල්පනා කරනවා මම සත්‍යවාදී වෙන්නට ඕන, මම ඇත්ත කියන්නට ඕන. ඒ නිසා අර කියපු දේවල් ටික ඔක්කොම අර මනුස්සයත් එක්කලා කියනවා. දැන් මම කතා කරලා තියෙන්නේ සත්‍ය. නමුත් ඒ දෙදෙනා අතර බරපතල ගැස්ඨණයක් ඒ තුලින් නිර්මාණය වෙන්නට මගේ සත්‍ය ප්‍රකාශනයේ හේතු වෙනට. ඒ වගේ අපි සමහර දේවල් කියනකොට ඒ කාරණා කොතෙක් නිවැරදි වුණත්, කොතෙක් සත්‍ය වුණත්, ඇත්තටම ඒ කරන ප්‍රකාශනයෙන් ලොවට අර්ථයක් වෙනවද නැද්ද? මමත් හොඳ අදහසින් කියන්න පුළුවන්. හොඳ අදහසින් කිව්වට ඒක සමාජගත වුණාම වෙන්නේ හොඳක්ද නැද්ද? ඊළඟට මම කරන්නේ හොඳ අදහසින් වෙන්නට පුළුවන්. නමුත් ඒක සමාජගත වුණාම වෙන්නේ හොඳක්ද නැද්ද? මම හිතන්නේ හොඳ අදහසින් වෙන්නට පුළුවන්. නමුත් ඒක සමාජය තුළ ව්‍යාප්ත වෙනකොට වෙන්නේ හොඳක්ද නැද්ද කියලා සිතලා බලලා අපිට පුළුවන් වෙන්න ඕනේ ධර්ම දැනගන්නවා වගේම ධර්ම තේරුම් ගන්නවා වගේම අවශ්‍ය තැනදී දුර්වලකම හඳුනාගෙන ඒක දුරු කරන්නට යට කරන්නට ක්‍රියාත්මක වෙන්න. දෙවනි පියවර තමයි යහගුණ අවශ්‍ය තැනදී මතු කරගන්න. කරුණාව, මෛත්‍රිය, ඉවසීම, පරිත්‍යාගය, සිහිය, නුවණ අවශ්‍ය තැන මට පුළුවන් ද මතු කරගන්න. දරා ගන්නට ඕන තැන දරා ගන්න පුළුවන් ද? ඉවසන්න ඕන තැන ඉවසන්න පුළුවන් ද? සිහිය ඕන තැන සිහිය තියනවද? කැප වෙන්න ඕන තැන කැප වෙන්න පුළුවන් ද? එහෙම බැරි නම් ඇයි බැරි? ඒ ගුණය මම දියුණු කරගන්නේ කොහොමද කියලා ඒකට අදාළ හේතුප්‍රත්‍ය තේරුම් අරගෙන ඒ වැඩි දියුණු කරගන්නට පුළුවන් නම් ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ දෙවන පියවරයි. තුන්වෙනි පියවර තමයි ලෝක ධර්ම තේරුම් අරගෙන ඒවට ඔට්ටු දෙන්න සිත පුහුණු කර ගැනීම. ඒ කියන්නේ අනිත්‍යයි කියන බව අපි දන්නෝ. දන්නා වුණාට සමීපතම කෙනෙක් මිය ගියාම අපිට හිතට කම්පනයක් ඇති වෙනවා. ඒක දන්නෝ නම් ඇයිද කම්පනයක් ඇති වෙන්නේ? දැනගෙන තිබුණාට ඒකට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කරගෙන නැහැ. අනාත්මයි කියලා කැමති හැටියට අනිත් අය වැඩ කරන්නේ නැති වෙනකොට අපේ මනසට කෝපය මතුවෙනවා. ඇයි ඒ? අනාත්මයි කියලා දැනගෙන තිබුණාට ඒක පිළිගන්නට සිත පුහුණු කරලා නැහැ. සුත්තමය ඥානයයි කියලා කියන්නේ දහම් කරුණු නිවැරදිව දැන ගැනීම. චින්තාමය ඥානයයි කියන්නේ ඒ දහම් කරුණු ධර්මයේ මූලික සිද්ධාන්තවලට අනුව ගැඹුරින් සිතා බලා තේරුම් ගැනීම. ඊළඟට භාවනාමය ඥානයයි කියලා කියන්නේ ඒ ඇසූ දහම, සිතූ දහම අවස්ථාවෝචිතව පුහුණු කිරීම. පුහුණු කරන්නට අපිට පියවර තුනක් තියෙනවා. දුර්වලකම් හඳුනාගෙන, තමන්ගේ මනසේ මතුවෙන දුර්ගුණ හඳුනාගෙන, ඒ දුර්ගුණය ඇතිවීමේ හේතුප්‍රත්‍ය තේරුම් අරගෙන වහාම දුරු කරන්නට ක්‍රියාත්මක වීම, යහගුණ හඳුනාගෙන අවශ්‍ය තැන එය මතු කරගන්නට ක්‍රියාත්මක වීම, තුන්වෙනි පියවර තමයි ලෝක ධර්මතා තේරුම් අරගෙන ඒවට ඔරොත්තු දෙන්නට ටිකෙන් ටික සිත පුහුණු කරගෙන. ඒ නිසා අපි ආයතනයේ වැඩ කරන්න ඕන, වෘත්තියම වශයෙන් අපිට පැවරුණු දේවල් කරන්න ඕන, රටේ සමාජීය අවශ්‍ය දේවල් කරන්න ඕන, සාසනික කටයුතු කරන්න ඕන, ඒ සියල්ල කරන්න ඕන. ඒ සියල්ලක් අතරේ අත්ත දත්තම් පරත්තේන බහුනා පිනහ අපේ කොච්චර ලොකු පරාර්ථයක් කරන්න ගිහිල්ලවත් ඔය කියන ආත්ම අර්ථය නැති කරගන්නට එපා. මොකද ඇතුළතින් තමන් පිරිහුණු මනුෂ්‍යත්වයෙන් පිරිහුණු තමන්ට තමන්ගේ මනස පාලනය කරගන්න බැරුව දුර්ගුණ වැඩෙනවා නම්, යහගුණ පිරිහෙනවා නම්, ප්‍රඥා මොට වෙනවා නම්, ඒ ආත්මය කෙලසාගත්තු මනුෂ්‍යයෙකුට කළ හැකි පරාර්ථයක් නැහැ. ඒ නිසා බුදුදහමට අනුව ආත්මාර්ථ පරාර්ථ කියන උභයාර්ථයම රැඳී තියෙන එකම මූලයක. නමුත් අපි පරිස්සමින් තේරුම් ගන්න ඕනේ මෙහි ආත්මාර්ථය කියන්නේ ආත්ම ලාභය නොවේ, මනුෂ්‍යත්වයේ උත්තරීතර අර්ථය. ඒ සඳහා බුදුදහම ඇසුරු කරන්නේ කොහොමද කියලයි මිහිඳු මහරහතන් වහන්සේ අපට පොසොන් පොහොය දිනේ මේ පණිවිඩය ගෙනවි සිංහලයින්ට එතෙක් පැවති සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතියක් බවට පරිවර්තනය කරගන්නට දහමින් කොහොමද අපි කරන කියන සිතන දේවල් මැන බලන්නේ. ඒ සඳහා ධර්මය නැමැති මිනුම් දණ්ඩ අපට ලබා දුන්නේ පොසොන් පොහොය දවසේ බුදුරජාණන් වහන්සේ ඊට පෙර ආතුව තුන් වතාවක් ලංකාවට වැඩම කරලා දහම පිළිබඳව යම් වැටහීමක් ඇති කළා. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කරන්නට මේ අසුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනු මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් සනසී පැමිණ වදාළ උතුම් නිවනින් සනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සද්දා. අද ධර්මදේශනාව සිද්ධ කරන්නට යෙදුනේ ගරු ජනමාධ්‍ය අමාත්‍යතුමන්ගේ පැමිණීමත් අපි බොහොම අගය කොට සලකනවා. මොකද ආයතනවල මේ වගේ ධර්මදේශනා පින්කම් සිද්ධ කළාට හුඟක් වෙලාවට අමාත්‍යතුමන්ලාට සහභාගී වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි. ඉතින් ඒ රාජකාරි බොහොමයක් තිබියදිත් අද මේ අමාත්‍යංශයේ කෙරෙන ආගමික වතාවත් වලට මේ ධර්මදේශනාව ශ්‍රවණය කරන්න එතුමාගේ පැමිණීමත් අපි විශේෂයෙන් අගය කොට සලකනවා. ඒ වගේම ලේකම්තුමන් ඇතුළු සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වය අනුග්‍රහය ඇතිව අද දවසේ 25 වෙනි වතාවටත් සුබ සාධන සංගමය විසින් සංවිධානය කරන ලද මේ ධර්මදේශනාව සිද්ධ කරලා නිමාවටපත් උනේ. මේ තුලින් ජනිත කරගත්තා වූ සියලුම කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින තුන ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයා චිරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා. රටට ජනතාවට ඒ වගේම ගරු ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය ගුණවර්ධන මැතිතුමන් ඇතුළු මේ නම් සදහන් කළ සෑම සියලු දෙනාටම ආයතනයේ සේවය කරන සෑම දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව සැලසේවා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් අමාත්‍යංශයේ සේවය මේම නිලධාරී මහත්ම මහත්මීනු දැනට සේවය කරන හැම දෙනාගේම පරම්පරාවල මියගිය සියලු ඥාතීනු අමාත්‍යතුමන් ඇතුළු මේ හැම දිනාගේම පරම්පරාවල මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් සතුටින් අනුමෝදන් වෙත්වා. රටදැය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගේම භවගමන සුවපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටමත් මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරක ආදී සතර පායකට මිත්‍යා දෘෂ්ටි කුලයකට පත් නොවීම පිණිස, කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සනසී පැමිණ වදාළ උතුම් නිවනින් සනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනාටම තෙරුවන් සරණයි.